අති ගෞරවනීය අපේ භාවනා මධ්‍යස්ථාන අධිපති ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මධ්‍යස්ථාන වාසී ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් ගෞරව පෙරදරිව අවසරයි. කල්‍යාණ මිත්‍ර විදුර රණසිංහ මහත්මයාණනි, කල්‍යාණ මිත්‍ර පින්වත්නි, ඔබ අප හැම දිනාම අද මේ විජේරාම මාවතෙහි ලංකා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පැමිණියේ කාරණා දෙක තුනක් මුල් කරගෙන. පළවෙනි කාරණය, අද දවස සම්සුන්ව නිහඬව ගත කිරීම. දෙවෙනි කාරණය, සංසුන්ව නිහඬව සිටියත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රයක් ලබා ගැනීම. මේ අප හැම දිනාටම කල්‍යාණ මිත්‍රයන් හැම කෙනෙකුටම දෙන්නේ ලොකු ආදර්ශයක්, ලොකු පණිවිඩයක්. මේ ගමන යන්න පුළුවන්, යා යුතුයි කියන ඒ පණිවිඩේ. තුන්වෙනි කාරණය, අපට ඒ යා යුතු මඟ පිළිබඳ කිසියම් වැටහීමක් ලබා ගැනීම. අතර මේ කාරණා දෙක තුන මුල් කරගෙනයි ඔබ අප හැම දෙනාම අද මේ මධ්‍යස්ථානයේ සුදු අතින් සැරසී පරයන්කේක වාඩි වී සිටින්නේ. අද නොවේයි මේ භාවනාවේ ආරම්භක දිනය. මේ පින්නතුන් මේ මධ්‍යස්ථානයේ ආශ්‍රිතවම මීට කලින් බොහෝ භාවනා පුහුණු වීම වලට සම්බන්ධ වී ඉන්නට ඇති. එසේම මේ මධ්‍යස්ථානයෙන් බාහිරවත් බොහෝ භාවනා පුහුණු වීම වලට එකතු වෙන්න ඇති. එම නිසා එක පැත්තකින් භාවනාව ගැන මුල්ම පාඩම කියා දෙන්න අදහසකුත් නැහැ. ඒ මුල්ම පාඩම ඉගෙන ගන්න අදහසකුත් නැතුව ඇති. ඒ පාඩම් කියා දීම පසෙකටලා අප මදක් අපේ අවධානය යොමු කරමු. අප කළ යුත්තේ කුමක්ද කියන කාරණයට. මන්ද මේ භාවනාව පිළිබඳ විවිධ වූ අරුද්දැක්වීම් තිබෙනවා. මේ පින්නතුන්ටම පැහැදිලි වෙනවා ඇති, භාවනාව පිළිබඳ ලියවුණු පොත් දෙකක් වෙන වෙනම කියවුවොත් භාවනාව ගැන අර්ථ දැක්වීම් දෙකක් තියෙනවා. පොත් තුනක් කියවුවොත් ඊට වැඩි, දේශනා දෙක තුනක් ඇහුවොත් අපිපත් වෙන අවුලකට. ඇත්තම භාවනාව කුමක්ද, ඇත්තටම අපි මොකද්ද කරන්නට ඕනේ? බොහෝ විට ඔය පාසල් වලට එහෙම භාවනා වැඩසටහන් සඳහා ගියාම, නැතිනම් පාසල් දරුවන්, පාසල් පමණක් නෙමෙයි විශ්වවිද්‍යාලවල ඒ දරුවන් පවා ඒ භාවනා මධ්‍යස්ථානයට පැමිණියාම භාවනා වැඩසටහන පටන් ගන්න කලින් අසනවා, මේ මොකද්ද භාවනාව ගැන තියෙන අදහස මේ දුවගේ පුතාගේ? ඉතින් අපි දන්නවා භාවනාව කියන්නේ සිත එකඟ කිරීමයි කියන උත්තරේ තමා, පිළිතුර තමා ඒ හැම දෙනාගෙන්ම ලැබෙන්නේ. වෙන කිසිම පිළිතුරක් නැහැ සිත එකඟ කිරීම. ඒ පිළිතුරට අප පුදුම විදිහට ගැති වෙලා තියෙනවා, පටු වෙලා තියෙනවා. ඒ නිසා භාවනාව කියා අපි හැම විටම උත්සාහ කරන්නේ සිත එකඟ කරගන්න. එහි එක පැත්තකින් වටිනා අදහසකුත් තියෙනවා. මොකද අපේ හිත දුවනවනේ. ඒ දුවනවා, ඒ දුවන හිත එකඟ කරගන්නට ඕනේ. ඒක තමයි භාවනාව කියන්නේ. සිත එකඟ වුණොත් හිතනවා භාවනාව සාර්ථකයි. එකඟ වුණේ නැතිනම් අසාර්ථකයි. එතකොට භාවනාවේ ප්‍රගතිය දියුණුව මනින කෝදුව විදිහට භාවනානු යෝගියා භාවිතා කරන්නේ සිතේ ඒකාග්‍රතාවය. එහි එක පැත්තකින් සත්‍යයක් තිබෙනවා. නමුත් කල්යාණ මිත්‍රවරුනි, අප හැමදෑම කියන්නට උත්සාහ කරන්නේ භාවනාව යනු ඊට වඩා බොහෝම පළල් දෙයක්. බොහෝම පළල් දෙයක්. ඒ වචනේ සරලම තේරුම, භාවනාව කියන වචනේ සරලම තේරුම වැඩීම කියන අර්ථය. සිත එකඟ කිරීම නෙමෙයි, භාවනා කියන වචනේ තේරුම වැඩීම, වගා කිරීම, දියුණු කිරීම, වර්ධනය කිරීම. මේ වචනේ මුලින්ම මුණ ගැහෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පළවෙනිම දේශනාවේදී, තම්සක් පැවතුම් සූත්‍රයේදී. ඊළඟට ඔය සමහර මේ වියතුන් එකල සිටි සමහර විට ඒ ඇත්තන් මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන්, දේහ ලක්ෂණ විද්‍යාඥයන් ඉන්දියාවේ හිටියේ. බුදුරජාණන් වහන්සේ ඒව දුටුවහම ඒ ඇත්තන්ට මහා කුතුහලයක් ආවා. උදාහරණයක් විදියට ඔය සේල බ්‍රාහ්මණ, දෝන බ්‍රාහ්මණ, මේ ඇත්තෝ ඒ දේහ ලක්ෂණ විද්‍යාවේ පරතරයට ගියාය. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ දේහ ලක්ෂණ දැක්කහම ඒ ශ්‍රී දේහේ මේ අය දන්න ශාස්ත්‍රයට අනුව කවුද මේ කියා තීරණයකට එන්න බෑ. මේ කොයි වගේ කෙනෙක්ද? ඉතින් අහනවා, ඔබ වහන්සේ කවුද? දෙවි කෙනෙක්ද? උන්වහන්සේ කිව්වා, නෑ මම දෙවි කෙනෙක් නෙමෙයි. ඉතින් ඔබ වහන්සේ කවුද? ගාන්ධර්වයෙක්ද? නෑ ගාන්ධර්වයෙකුත් නෙමෙයි. ඔබවහන්සේ කවුද? මට යමක් නමකින් කතා කරන්න ඕන නම් මට බුද්ධ කියා කියන්න කියලා උන්වහන්සේ. තමන් වහන්සේ හඳුන්ලා දුන්නේ බුද්ධ කියලා. දැන් මේක වචනයක්, මේ වචනේ කිව්වා කියලා ඒ දෙන්නගෙම ප්‍රශ්නේ විසඳුන්නේ නැහැ. ඒක කාටද බුද්ධ කියන්නේ? ඒතර බුදුරජාණන් වහන්සේ බුද්ධ කියන ස්වභාවය කාරණා තුනකින් තමයි පැහැදිලි කරලා දුන්නේ. අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං පහතබ්බං පහීනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ. දතයිතු දේ විශිෂ්ට ලෙස දත් නිසා අභිඤ්ඤයං අභිඤ්ඤාතං, දැනගත යුතු යමක් තිබෙනවාද ඒ අති විශිෂ්ට ලෙස දැනගත් නිසා භාවේ තබ්බංච භාවිතාන්න භාවනා වෙන තැන වැඩිය යුතු යමක් තිබෙනවාද එය කෙලවරටම වැඩූ නිසාත්, අත්හල යුතු දේ අත්හල නිසාත් පහා තබ්බං පහීනං මේ තස්මා බුද්ධෝස්. ඒ නිසා තමන් වහන්සේට කියනවා බුද්ධ කියලා. භාවනා කියන්නේ වැඩීම කියන අර්ථය. දැන් ඒ අර්ථය හරියට පැහැදිලි කරගත්තොත් මේ ගමන හරීම ලේසි සහ මේ බොහෝ ප්‍රතිඵල ගන්න පුළුවන්. දවසක් බුදුරජාණන් වහන්සේ මගධ ජනපදයේ වැඩ සිටින කාලේ, ඒ මගධ ජනපදයේ දකුණු පැත්තට වෙන්න තියෙන කඳුකර ආශ්‍රිත ප්‍රදේශයක උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. එතකොට එතන මේ අහලා තියෙන කතාවක් නොඇසූ කතාවක් නෙමෙයි මා කියන්නේ, ඇසූ කතාවක් සිය දහස් වාරයක්. එතකොට එතන හිටියා මේ බොහොම ප්‍රසිද්ධ ගොවියෙක්, භාරද්වාජ කියලා, කසී භාරද්වාජ. එතුමා එදා සීසානවා. එතුමාගේ කුඹුරේ එක මහා විශාල කෙතක්, නගුල් 500ක් දාලා සීසානෝ. මේ බුදුරජාණන් වහන්සේ එතෙන්ටත් වැඩි අපින්නපාන. දැන් මේ බමුණා උදේ ආහාරය ගන්න ලෑස්ති. ඒ කුඹුරු වැඩ කරන අතර මේ බුදුරජාණන් වහන්සේ දැක්කහම බුදුරජාණන් වහන්සේ වඳුනා ගත්තා. දැන් මේ ගොවියන් හිටියේ මේ ගොවි රජෙක් සාමාන්‍ය ගොවියෙක් නෙමෙයි නගුල් 500කින් සීසාන කුඹුරක් තියෙනවා කියන්නේ. හරි වෘත්තීය අභිමානයකින් තමන්ගේ වෘත්තීය පිළිබඳ ලොකු අභිමානයකින් හිටියේ. මේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියාම මේ භාරද්වාජ ගොවියා කියනවා මම නම් මේ මගේම කුඹුරු හාලා වපුරලා අස්වැන්න නෙලාගෙන ඒ වී වලින් තමයි මම බත්තු යාගෙන කන්නේ. ඉතින් ඔබ වහන්සේත් එහෙම කරා නම් නරකද මේ අනුන්ගෙන් ඉල්ලලා කනවට වැඩිය? ඔබ වහන්සේත් ওই කුඹුරක් කොටාගෙන වී ටිකක් වපුරලා ඊට පස්සේ අස්වැන්න නෙලාගෙන ඒකින් බතක් උයාගෙන වැළඳුවා නම් නරකද මේක එක්කෙනාගෙන් ආහාර ඉල්ලගෙන යනවට වැඩිය? මේ බුදුරජාණන් වහන්සේ බොහොම නිහතමානීව දුන්නු පිළිතුර තමයි අප දන්නව බ්‍රාහ්මණය භාරද්වාජය මමත් වපුරනවා මමත් සීසානවා වපුරා සීසා තමයි මම වළඳන්නේ. මේ මහ ප්‍රහේලිකාවක්. බ්‍රාහ්මණයා කියනවා භාරද්වාජ කියනවා මේ බලන්න මගේ නගුල් මේ මගේ කුඹුර මේ ඉන්නේ ගවයෝ. ඔබ වහන්සේත් කියනවා ඔබ වහන්සේ ලොකු ගොවිතැනක් කරන බවක්. හැබැයි අපිට පේන්නේ ඔබ වහන්සේගේ නගුල ඔබ වහන්සේගේ මේ කුඹුරු ඒකක්වත් අපිට පේන්නේ. අපිට කියලා දෙන්න ඔබ වහන්සේ කෘෂිකර්මයේ යෙදෙනවා නම් ඒ කෘෂි උපකරණ ගැන එක් පැත්තකින් උපහාසයක් මෙතන තියෙන්නේ. මේ භාරද්වාජ කරන්නේ උපහාසයක්. බුදුරජාණන් වහන්සේ නිකන් පුරසාරමක් දෙඩුවා වගේ කියලා හිතාගෙන මොකද දන්නවනේ බුදුරජාණන් වහන්සේ ගැන දන්න උන්වහන්සේ මේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ කවදාවත් කුඹුරු කෙටුවේ නෑනේ. සමහර රජ කාලේ ඒ වප් මගුල් වලට යන්න ඇති. ඉතින් ඒ උපහාසය සමහර සමච්චලයේ සමහට දැනගන්නටත් අවශ්‍යතාවයක් තියෙන්න ඇති. එතෙන්දී බුදුරජාණන් වහන්සේ බොහොම සරලව බොහොම පැහැදිලිව අංග සම්පූර්ණව උන්වහන්සේගේ කෘෂිකර්මයේ පිළිබඳ අපූර්ව විස්තරයක් කරනවා. සද්ධා බීජං තපෝ වුට්ටි පඤ්ඤා මේ යුගනංගලං හිරි ඊසා මනෝයොත්තා සතිමේ පහල පාචනං. එහෙනම් අහගන්න භාරද්වාජ මෙන්න මා කරන ගොවිතැන මෙන්න කෘෂි උපකරණ වපුරන බීජය කුමක්ද? ශ්‍රද්ධාව. සද්ධා බීජං ශ්‍රද්ධාව නැමැති බීජ තමයි මා වපුරන්නේ වැපුරුවේ. ඒ බීජ වපුරලා දෙයකට ජලය සපයන්ට එපැයි. කුමක්ද ජලය? තපෝවුට්ටි මගේ තාපස ජීවිතයේ තමා වැස්ස. තපෝවුට්ටි තාපස ජීවිතයේ තාපස පිළිවෙත් තමා ඒ වැපුරු බීජවලට සපයන ජලය. පඤ්ඤා මේ යුගනංගලං නගුල් තමා ප්‍රඥාව. නගුලෙන් කරන්නේ යටට හාරගෙන යනවා. ප්‍රඥාව කරන්නේත් විනිවිද යෑමක්. පඤ්ඤා මේ යුගනංගලං හිරි ඊසා ලැජ්ජාව තමා නගුලේ හිස. මම බොහෝම උන්වහන්සේ දේශනා කරන තමන් වහන්සේ මේ මුළු ලෝකේටම ගරු කරමින් තමා මේ ගමන යන්නේ ගියේ. මනෝ යොත්තා මේක යොත ඒ ගවය බැඳලා තියෙන යොත මනස නැමැති යොත. සතිය තමා කෙවිත. ඒ ගවයන් දක්වන කෙවිත තමා සතිය. වෙන පැත්තකට යනවනම් හරවන්නේ සිහියෙන් නියමිත දිසාවට. කාය ගුත්තෝ වචී ගුත්තෝ ආහාරේ උදරේ යතෝ සච්ඡං කරෝමි නිද්දානං සෝරච්ඡම්මේ පමෝචනං. කයිනුත් බොහොම සංසුන්, මේ ගොවිතැන කරන්න බෑ කලබල වෙලා. ආධ්‍යාත්මික වගාව භාවනාව කලබලෙන් කරන්න පුළුවන් දෙයක් නෙමේ. ප්‍රදර්ශනාත්මකව කරන්න බෑ. කායගුත්තෝ මේ ශරීරයේ ප්‍රදර්ශනය කිරීමක් කරන්නේ පුළුවන් තරම් අනිත් අයට නොදැනෙන්නට, අනිත් අයට කරදරයක් නොවන විදිහට. වචීගුත්තෝ වචනේනුත් ඒ වගේ. අවශ්‍ය දේ කුමක්ද, ප්‍රමාණය කුමක්ද කියලා දැනගෙන ආහාරයේ උදරේ යතෝ අවශ්‍යතා ටික දැනගෙන, ඒ සීමාව දැනගෙන අනවශ්‍ය දෙයකට යන්නේ නැතුව අවශ්‍යතාවයන් ඊටාම අඩුවෙන් සෑහීමකටපත් වෙනවා ලබාගෙන. සච්ඡං කරෝමි නිද්දානං, මේ ගොවිතැන බොරුවට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මා සත්‍යයෙන් තමා ජීවත් වෙන්නේ. දැන් අප කවුරුත් කිසියම් දුරකට ගොවිතැන පිළිබඳ අවබෝධයක් තියෙනවා. කුඹුරු වැඩ නොකලත් මල් පැලයක් සිටවා හරි පළතුරු ගහක් හදලා, දැන් ඒ හිටවපු පළතුරු ගහට මල් පැලේට පොරොන්දු දුන්නට වැඩක් නැහැනේ. මල් ලබන සතියේ වතුර දාන්නම්, ඊළඟ මාසේ පෝර දාන්නම්, ඒවා කිව්වට ඒ පැලේට වැඩක් නැහැ. ඒ පැලේ යහන්නේ. ඒක ඇත්තටම කරන්නට ඕනේ. අද කරන්න ඕනේ. අද වතුර දාන්න ඕනේ. සච්ඡං කරෝමි නිද්දානං, මේක සත්‍යයෙන් කළ යුතු ගොවිතැනක්. උන්වහන්සේ දේශනා කරන මා සත්‍යයෙන් තමා ජීවත් වෙන්නේ. සෝරච්ඡම් මේ පමෝචනං, බොහොම නිහතමානීව නිහතමානීව මා නිදහසේ මේ ගොවිතැන කරන තරඟයකට නෙමෙයි. විරියම් මේ ධූර දෝරයිහං යෝගක්කේ මා දිවාහනං. වීරිය නැමැති ගවීන් තමා මේ නගුලෙ බැඳලා තියෙන්නේ. කම්මැලි ගොම්බානක් නෙමෙයි වීරිය. වීරිය නැමැති ගවයන් බැඳියු නගුලක යෝගක්කේ මා දිවාහනං, මේ වාහනේ නැවත නැවත පුහුණු කරනවා කෙම්බිම කරා යන තෙක්. අඩියක් දෙකක් තියලා නවත්තන්නේ. ගච්ඡති අනිවත්තන්තං, නොනැවතී යන ගමනක්, ආපසු නොහැරෙන ගමනක්. ගච්ඡති අනිවත්තන්තං යත්ථ ගන්්ත්වාන සෝචති. නවතින්නේ කොතෙන්ට ගිහිල්ලාද? ශෝක නොකරන තැනකට ගිහිල්ලා. ශෝක නොකරන තැනකට යනතුරු නොනැවතී යන ගමනක් වීරිය නැමැති යන්ත්‍රයෙන්, එන්ජින් එක වීරිය. වාහනේ තමා නැවත නැවත පුහුණුව, නැවත නැවත පුහුණුව නැමැති වාහනේට හයි කරලා තිබෙන එන්ජින් එක වීරිය. ඒ වීරිය නැමැති යන්ත්‍රයෙන් නැවත නැවත පුහුණු වීම කියන වාහනෙන් ශෝක නොකරන ගමනාන්තයේ තෙක් නොනැවතී යන ආපසු නොහැරෙන ගමනකයි මේ ගොවිතැනේදී තියෙන්නේ. ගච්ඡති අනිවත්තන්තං යත්ථ ගන්්ත්වාන සෝචති. ඒව මේ සංකසී කට්ඨා සාහෝති අමතප්පලා. මෙන්න මෙබඳු කෘෂිකර්මයක තමයි තමන් වහන්සේ යෙදුනේ. යෙදිලා ලබාගත්ත, කපාගත්ත අස්වැන්න කුමක්ද? අමතක් ඵලයේ, අමූර්ත ඵලයේ. ඵල කියන්නේ දැන් අඹ හිටෙව්වොත් අඹ තමයි ඵලයේ විදිහට ලැබෙන්නේ, වී හිටෙව්වොත් වී ඵලය. වෙන ඵලයක් නැහෙනේ. ඒතර මේ සද්ධාව නැමැති බීජය සිටවා ප්‍රඥාව නැමැති නගුලෙන් විනිවිද ගොස් මනස නැමැති යොතින් පාලනය කරමින් සිහිය නැමැති කෙවිතෙන් හසුරෝමි. කාය සංවරයෙන්, වචනේ සංවරයෙන් සත්‍ය අවංකවම කැපවීමෙන් නිහතමානීව නිදහසේ මේ ගොවිතැන කරගෙන ගියොත් වීරිය නැමැති යන්ත්‍රයෙන් යලි යලිත් කරන පුහුණු වීමෙන් නොනැවතී ඉදිරියට යන ආපසු නොහැරෙන ශෝක නොකරන තැනකට එනතුරු මේ ගොවිතැන කළොත් එබඳු ගොවිතැනක් කළොත් ලබා ගන්නා කපා ගන්නා අස්වැන්න අමතක් ඵලය අමූර්ත ඵලය සාහෝති අමතක් ඵලා ඒතං කසින් කසිත්වාන සබ්බ දුක්ඛා පමුච්ඡති අන්න එබඳු කෘෂිකර්මයකින් මා තමන් වහන්සේ සියලුම දුක් වලින් නිදහස් වුණා. දැන් මේ ප්‍රකාශය කළා. උන්වහන්සේ නෑ ඔලුවට ගැහුවා වගේ ඇතිනේ. අර භාරද්වාජ කරකෝල අතහැරියා වගේ. ඔව් බලාපොරොත්තුන්නේ නෑ මෙහෙම දෙයක් කියයි කියලා. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැත්තේ අනේ මට නම් මොනවත් කරන්නේ නෑ. තියෙන දෙයක් කණ්ඩ දෙන්න කියලා කියයි. නෑ උන්වහන්සේ මුලින්දලා ගටම කිව්වා භාවනාව ගැන. ලොකු කම්පනියක් දැන් කම්පනියකට වැඩිය මේ සතුටකුත් ඇති වුණා. දැන් මොකද ගොවියෙක්නේ මේ ගොවිතැන ගැන දන්න කෙනෙක්. ඒ දන්න කෙනෙකුට ඒ බාහිර ගොවිතැනේ තියෙන උපමා අරගෙන අභ්‍යන්තර ආධ්‍යාත්මික ගොවිතැන ගැන දේශනා. ඉතින් ඒ කතාවේ තියෙන්නේ උන්වහන්සේ අර තමන් කණ්ඩගත් ආහාරය බුදුරජාන් වහන්සේට පූජා කරා. මෙන්න වළඳන්ට කියලා. බුදුරජාණන්සේ කයිපා දැන් ඔබ මුලින් ප්‍රතික්ෂේප කරානේ දැන් දෙන්නේ මං ඔය කියපු ටික හින්දානේ එහෙම මේ කලින් දෙන්න අකමැති වෙලා පස්සේ කිව් ප්‍රකාශයක් හින්දා පහදවාගෙන ආහාර ගැනීම තථාගත සම්ප්‍රදාය නෙමෙයි ඉතින් භාරද්වාජ කැමති වුණෙත් නෑ ඒ කෑම ආපහු ගන්න බුදුරජාණන්සේට පූජා කළා ප්‍රතික්ෂේප කරුක්කා ඉතින් මේකට මොකද කරන්නේ ඉතින් ඔබතුමා කැමති නෑ ඔය ගිහිල්ලා සත්තු නැති වතුරකට දාන්න කිව්වා දෙන්න කෙනෙක් ගන්නම් මන් දන්නේ නැහැ. ඉතින් ගිහලා දැම්මා අපි අහලා තියෙන විදිහට ඒක අර පොරි පුපුරනවා වගේ චිටි චිටි ගාලා පිපුරුවා කියනවා. එයින් තවත් කම්පණයටපත් වෙලා භාරද්වාජ ඇවිත් බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ වහන්සේ මාව කරකෝල අතහැරියා වගේ. මම මෙතෙක් කල් ඔළුවෙන් හිටගෙන හිටියේ. ඔබ වහන්සේ මාව දෙපයින් හිටෙව්වා. මං ඇස් වහගෙන අන්ධයෙක් විදිහට මේ පමණ කල් ජීවත් වුණේ. ඔබ වහන්සේ මගේ ඇස් දෙක ඇරියා. මට තේරෙන විදිහට මගේ භාෂාවෙන් ඔබ වහන්සේ මට ලස්සනට ධර්මයේ දේශනා කළා. මං අද පටන් ඔබ වහන්සේ සරණ යන ධර්මයේ සරණ යන සංඝරත්නයේ සරණ යන උපාසකෙක් විදිහට පිළිගන්න. ඒ විතරක් නෙමේ මටත් මහණ වෙන්න ඕන. විරණහසක ඔබේ කැමැත්තක් මහණ වෙලා අර බලන්න දැන් ඒ කුඹුරේ වැඩ කර කර හිටියේ නගුල් 500ක් දාලා මහා බලාපොරොත්තු කොටක් තියාගෙන හිටියේ. ඒ ඔක්කොම අතෑරිය එදාම කිව්වේ නෑ මම මේ ටික අහලා අස්සැන්නත් කපාගෙන ඊළඟ කන්නේ එන්නම් කියලා නෑ. එදාම බලන්න කොපමණ මේ විප්ලවයක්ද කියලා. සියල්ල අතෑරිය කුඹුරුත් අතෑරිය නගුලුත් අතෑරිය ගොවිතැන අස්සැන්න ඔක්කොම අතෑරල මහණ වුණා. මහණ වෙලා ඒ ටික වෙනුවට අර බුදුරජාන් වහන්සේ දේශනා කළ ආධ්‍යාත්මික වගාව කළා. ඒ කිරීමේ ප්‍රතිඵලයක් විදියට ඒ සූත්‍රය කියන නොබෝ කලකින්ම වැඩි කාලයක් යන්න කලින් උන්වහන්සේ රහතන් වහන්සේලා අතරින් එක් නමක් බවට පත් වුණා. කල්යාණ මිත්‍රවරුනි ඒටයි භවනාව කියන්නේ. බලන්න භවනාවේ තියෙන වපසරිය කොපමණ පළල්ද කොපමණ ලස්සනද. භවනාව කියන්නේ අපේ අභ්‍යන්තර සංවර්ධනය ඇතුළේ කරන වගාවක්. එතර මෙහි බීජය තමා සද්ධාව. සද්ධා බීජං. දැන් සමහරට මේ බීජ බොහොම පුංචි හැට පේන්නේ නැති තරමට ඒ බීජයට හරීම කුඩයි මොනව හරි. දැන් දිවුල් ඇටයක් ගත්තත් එච්චර ලොකු නෑනේ. දොඩං ඇටත් ඒ වගේ. එතකොට ඊට වැඩි අබ හැම ගත්තොත් හොඳටම පුංචි. එතර අපි කරන්නේ මේක ගිහිල්ලා කොහේ හරි ඉහින්නේ නෑ. දැන් කළු ගලක් උඩට ඉහින්නේ නෑනේ. මුලින් ඒ පොළව සකස් කරනවා. පොළව බුරුල් කරනවා. පොළව නම්‍යශීලී කරනවා. මෘදු කරනවා. ඒක පාරක් උදැල්ල ගැහුවට වෙන්නේ නැහැ. නැවත 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 ඒ පස් කැට කුඩු කරමින් ගල් ඉවත් කරමින් වෙන ඔය ප්ලාස්ටික් එහෙම දිනන ඒවා අයින් කරමින් එතන Tamanට සිටවන්නට අවශ්‍ය බීජයට ගැළපෙන විදිහට සකස් කරනවා. ඉතින් අපි අපේ මනසේ ඒ தත්ත්වෙට සකස් කරගන්නට ඕනේ මුලින්. මෘදු නම්‍යශීලී මනසකට තමයි භාවනා කරන්න පිළිවන්නේ. ගොරෝසු රළු මනසකට බෑ. ඊළඟට එහෙම පොළව හදලා පුංචි සිදුරක් ඒ පොළවේ හදලා අර බීජය දානවා ඒ සිදුරට. දාලා වහලා දානවා. එච්චර. ඊට පස්සේ අපිට සිටවූ කෙනාටවත් ඒ බීජය පේන්නේ නැහැ. බලන්න යන්නෙත් නැහැ. හැමදාම ගිහිල්ලා හාර හාර බලන්න යන්නේ නැහැ තමන් සිටවූ බීජයට මොකද උනේ කියලා. එහෙම බලන්න ගියොත් කවදාවත් ඒ පැලේ හැදෙන්නේ නැහැ. ඒක වහලම දානවා. වහලා දැම්මහම ඒ බීජය පත් වෙනවා පොළවේ කොටසක් බවට. එතකොට භාවනාව පත්තිය යුතුයි අපේ ජීවිතයේ කොටසක් බවට. අපේ ජීවිතයේ කොටසක් බවට භාවනාව. දෙකක් නෙමේ ජීවිතයයි භාවනාවයි. අපට අවශ්‍ය නම් අතෙන්ට යන්න. කොතෙන්ටද? යත්ථ ගන්්වාන සෝචති. ශෝක නොකරන තැනකට, මොනම දෙයක් නිසාවත් අඬන්නේ නැති තැනකට අපිට යන්න අවශ්‍ය නම් අන්න පටන් ගන්න ඕන විදිහ. දැන් එහෙම සිතවල එක වහලා දාලා අපි අමතක කරන්නේ නැහැ. හැමදාම උදේ හවස යනවා අපි ඒ හිටවපු තැනට ගිහිල්ලා බලනවා, වතුර දානවා, වල් පැලේනවා නම් ගලවලා දානවා, අවුව නැත්තම් වෙන ගහකොළවල අතු ටිකක් එහා මෙහා කරලා එතෙන්ට අවුව වැටෙන්න සලස්සනවා, අවුව වැඩි නම් හෙවණකුත් දෙනවා. දැන් මේ විදිහට අපි හැමදාම උදේ හවස ඒ වෙනුවෙන් කිසියම් කාලයක් කැප කරනවා. හැබැයි දැන් පිටින් කෙනෙක් බලන් හිටියොත් මේ මිනිස්සයා මොකද මේ කරන්නේ තේරුම් ගන්න බෑ. නිකම් පොළව, නිකම් මොනවත් පේන්නේ නැති තැනකට ගිහිල්ලා වතුර දානවා හැමදාම. ඒකේ කිසි දෙයක් නැහැ පේන්න. හැමදාම එතන ගිහිල්ලා තනකොළ ටිකක් ගලවනවා, උදළු ගානවා, පිස්සු කියලා හිතෙයි. බලන් ඉන්න කෙනෙකුට හිතේ මේ වංශයට පිස්සුනේ, කිසි දෙයක් නැති තැනකට වතුර දානවා. බාහිර කෙනෙකුට නොපෙනුනාට එතන කිසි දෙයක් නැති බව තමන්ගේ හදවත දන්නවා. සිත වූ බීජයක් තිබෙන බව ඒ විශ්වාසයේ තියෙනවා. සද්ධා බීජං, තමන්ට විශ්වාසයක් තියෙනවා මා සිටෙව්වා සජීවී බීජයක් පොළව හොඳට හදලා මේ පොළව මේ බීජයට උදව් කරයි මුල් අදින්න. ඒ විශ්වාසයේ තියෙනවා. ඒ විශ්වාසය නිසායි අර දිගටම කරන්නේ නොපෙනෙන තැනකට, කිසිම දෙයක් පේන්නේ නැති තැනකට, පෙනෙන්නට නැති, දකින්නට නැති තැනකට අපි ගිහිල්ලා එතෙන්ට වතුර දාන්නේ. ඉතින් එහෙම මේ දිගටම කෙනෙක් කටයුතු කරන් ගියොත් විශ්වාසයෙන්, භක්තියෙන්, ශ්‍රද්ධාවෙන් දවසක උදේ යනකොට දකින්ට ලැබෙනවා පුංචිලා දල්ලා. අනේ විට ශ්‍රද්ධාවපත් වෙනවා ප්‍රත්‍යක්ෂයක් බවට. දැන් එතෙක් කල් තිබුණේ ශ්‍රද්ධාවක් නේ. විශ්වාසයෙන් වැඩ කළේ දැන් විශ්වාසයේ ඇත්තක් වෙලා. දැන් පේන්න තියෙනවා මේ පැල වෙලා කියලා. හැබැයි එදා නෙමේ පැල වුණේ, සිට වූ මොහොතේ සිට මේ බීජය මුල් අදින්නට පටන් ගත්තා. මුල් ඇදීම අපිට දකින්න නැහැ. කිසි කෙනෙකුට බෑ මුල් අදින හැටි බලන්න. හැමදාම හාර හාර බැලුවොත් මුල් අදිනවද නැද්ද කියලා කවදාවත් ඒ පැලේ හැදෙන්නේ නැහැ. මුල් ඇදීම වෙන්නේ තමන්ටත් නොදැන, ලෝකයටත් නොදැන රහසින්. ඒ රහසින් මුල් ඇදෙන්න අපි ඉඩ දෙන්නට ඕනේ. ඒ කියන්නේ විශ්වාසයෙන්, ශ්‍රද්ධාවෙන්, භක්තියෙන්. එවිට දවසක ඒ ශ්‍රද්ධාවේ බීජය පොළවෙන් උඩට එනවා ලාදල්ලක් විදිහට. ඒ දකින සිට වූ කෙනාට අප්‍රමාණ සතුටක් ඇති වෙනවා. ඒ සතුටේ දැල්ලයි මතු වෙලා තියෙන්නේ පොළවෙන් උඩට. දැන් දන්නවා තමන් කළ දේ ප්‍රතිඵල තියෙනවා. තමන් කළ දේ ඇත්තක්. ඒක අපතේ ගියේ නැහැ. දැන් වෙනදටත් වැඩිය ඒ වෙනුවෙන් කැප වෙනවා. ඉතින් ඒ තව තවත් පෝර දානවා, වතුර දානවා, ඉරු එළිය දෙනවා, වහිනවා නම් ඕනෙවට වැඩිය වහලා දානවා. මේ පැලේ වැඩෙනවා ලා දැල්ල ලලු දලු දෙක තුනක් බවට, එක අත අතු කීපයක් බවට, ඉහළට ඉහළට වැඩෙනවා. මෙහෙම වැඩෙනවා අපි දිගටම උදව් කරනවා. දවසක එය ඔබටත් වඩා ඉහළට වැඩෙනවා. සිත වූ කෙනාටත් වැඩිය ඉහළට මේ පැලේ හැදෙනවා. ඒතර ඉරිසියාවක් නෙමෙයි නෙන්නේ. ඉරිසියාවක් එන්නේ නැහැ නේ කිසි කෙනෙකුට. සතුටක් එන්නේ. දැන් මේ පැලේ මටත් වැඩිය උසයි, මටත් වැඩිය ලොකුයි. අපි දිගටම උදව් කරනවා. දිගටම උදව් කරනවා. දවසක එහි මල් පිපෙනවා. දවසක එහි ගෙඩි හැදෙනවා. ඒ පැලේට අපි හෙවන දුන්නා. ඒ අපම හෙවන දුන් පැලේ දවසක අපිට හෙවන දෙනවා. දැන් ඒ පැලේට පුළුවන් අපිට හෙවන දෙන්න. අපේ හෙවනක් අවශ්‍ය නැහැ. අවුව තියෙන වෙලාවටත් වැස්ස තියෙන වෙලාවටත් ඒ දෙකේදිම ඒ පැලේ ගහක් වුණු ඒ පැලේ දැන් අපිට හෙවන දෙනවා. දැන් එහි එය ලස්සන මල් දෙනවා. ඒ අපේ මුළු ගෙවත්තම ලස්සන කරලා. අහල පහල අයත් දකින්නවා ඒ ලස්සන. ඒ ගෙවත්තම සුවඳවත් කරලා. ඒ සුවඳ හැම දෙනාටම ආග්‍රහණය කරන්නට ලැබෙනවා. එහි පල හැදෙනවා. ඒ පල රහයි ගුණයි. ඒ ගහෙන් ප්‍රයෝජන ගන්න හිතවූ කෙනා පමණක් නෙමෙයි. යාට නීතියක් දාන්න බෑ. මේක මා හිතවූ ගහක්. මට විතරයි මෙහි අස්වැන්න. නෑ. ඒ ගහ හුස්ම ගන්නා යම්තාක් ජීවීන් සිටිනවාද මිනිසුන් නොවන අය ඒ හැම දෙනාටම හුස්ම ගන්න අවශ්‍ය පිරිසුදු වාතය සපයනවා. සීමාවක් නෑ, වැටක් නෑ, තාප්පයක් නෑ ගහකට. භාවනාවෙන් එබඳු ආධ්‍යාත්මයක් තමා සකස් කරන්නේ. එබඳු ආධ්‍යාත්මයක්. කල්‍යාණ මිත්‍රවරුනි, පුංචියට පටන් ගන්න භාවනාව. පුංචියට පටන් ගන්න. රහසින් කරන්න. ලෝකෙට ප්‍රකාශ කළ කරන්න බෑ භාවනාව. හැබැයි ඒ පිළිබඳ පූර්ණ විශ්වාසයක් තියාගන්න. පූර්ණ විශ්වාසයක්. අපි හුස්ම ගැන අවධානයෙන් ඉන්නවා. අපි හිතන හුස්ම ගැන අවධානයෙන් සිටියාම සියල්ල වෙයි. ඒ විශ්වාසය තියාගන්න. ඒක තර්ක කරලා ඔප්පු කරන්න හදන්න එපා. කාගෙන්වත් අහන්නත් එපා. තර්කයෙන් ඔප්පු කරලා පෙන්වන්න මට. මේ විදිහට හිටියොත් මේ සියල්ල වෙනවා කියලා තර්කයෙන් ඔප්පු කරන්න බෑ. කොහොමද ඔප්පු කරන්නේ? පුංචි දියුල් ලැටයක් පෙන්නලා කවුරු හරි කිව්වොත් මට තර්කයෙන් ඔප්පු කරන්න මේ දියුල් ලැටේ හිටෙව්වොත් අවුරුදු 10කට 15කට පස්සේ දියුල් ගෙඩි 100ක් 200ක් හැදෙයි කියලා. මේ පුංචි ඇටේ ඇතුලේ ඒක ලියවිලා තියෙනවද? ඒ කාටද ඔප්පු කරන්න පුළුවන්? ඔප්පු කරන්න බෑ. හැබැයි අපිට විශ්වාසයක් තියෙන එහෙම වෙයි කියන. එහෙම වෙලා තියෙනවා අතීතේ. ඒ නිසා ඒ අතීත ආදර්ශයෙන් අපි ඒ විශ්වාසයෙන් හිටවනවා. ඒතර සිටවිය යුත්තේ ශ්‍රද්ධාව නැමැති බීජයයි. අවිශ්වාසය නෙමෙයි, තර්කය නෙමෙයි, ඒව බීජ නෙමෙයි. ඒව හිටෙව්වට පැලවෙන්නේ නෑ, මුල්ලදින්නේ නෑ. තර්ක කරන මනස අත්හරින්න. ඒව වල් පැලේව ගලවලා ඉවත් කරන්න. තර්ක කරන, වාද කරන ඒව වල් පැල ඉවත් කරන්න. ඉවර කළා ශ්‍රද්ධා බීජයේ සිටවා එයට වැඩෙන්නට ඉඩ අරින්න. එයට අවශ්‍ය ජලය තමා තපෝ උට්ටි තාපස ජීවිතය. දැන් තාපස කීවහම අපිට මැවෙන්නේ මේ රැවුලක් වවාගත්ත, ලෝගුවක් පොරවාගත්ත, කැලේක ඉන්න කිසි දෙයක් නැති, සමහරට ඔය පැන්කෙන්ඩියක් වතුර ටිකක් ගෙනියන විචරය. එහෙම ජීවිතය. දැන් එතකොට මේ කල්යාණ මිත්‍රයන්ට හිතෙන්න පුළුවන් දැන් එහෙම වෙන්නද මේ කියන්නේ? නෑ, ඒ තාපසකම නෙමෙයි. මෙතන තියෙන්නේ මානසිකව තපස් ජීවිතය. තාපස කියන වචනේ තේරුම පුච්චනවා කියන එක. තප කියන්නේ පුච්චනවා. අනවශ්‍ය වූ අවශ්‍යතාවයන් පුච්චලා දාන්න. අත්‍යවශ්‍ය දේ ටිකට විතරක් හම්බ කරන්න, වියදම් කරන්න, කාලය කැප කරන්න. අත්‍යවශ්‍යම දේවල් වලට විතරක්. අනවශ්‍ය අවශ්‍යතා තණ්හාව ඉල්ලනකොට අර ඕනේ, මේ ඕනේ, අරේ යන්න ඕනේ, ඒව අඳුනගෙන ඒව පුච්චලා දාන්න. ඒ තමයි තාපස කියන්නේ. ඒ තාපස, තප කියන වචනේ ඒ වචනාර්ථයේ තමයි පුච්චනවා කියන එක. ඒ නිකම් පිච්චෙන්නේ නැහැ ගැලේට ගියා කියලා. ගැලේට ගිය හැමෝම තාපස නෙමෙයි. රවුලෝවාන් හිටියට, ලෝගුවක් දාගෙන හිටියට, කිසි දෙයක් මගේ කියලා නැති වුණාට තාපස නෙමෙයි. තාපස වෙන්න කැලේට යන්න ඕනේ. කොහේ හිටියත් කොළඹ හතේ හිටියත් නුවර හිටියත් තමන්ගේ අවශ්‍යතා ටික හඳුනාගෙන ඒ ටික අඩු කරගෙන අත්‍යවශ්‍යම දේ සඳහා පමණක් තමන් කාලය කැප කරනවද හම්බ කරනවද වියදම් කරනවද අන්න ඒ තමයි තාපස කියන්නේ. ඒ වැස්ස අවශ්‍යයි භවනාවට. එහෙම නැතුව අපි කොයි කර්මස්ථානාචාර්යයන් වහන්සේගෙන් අතිවිශිෂ්ට කමඨහනක් අරගෙන වාඩි වෙලා ඇස් වහගෙන හිටියත් සමහර ප්‍රතිඵලති. නමුත් අර ශෝක නොකරන තැනකට යන සියලු දුකින් නිදහස් වෙන අමෘත ඵලය නැමැති අස්වැන්න නෙලා ගන්න භවනාවක් වෙන්නේ අපි සරල ජීවිතයක් ගත කරේ නැත්තම්. එතකොට මේ සරල ජීවිතය අත්‍යවශ්‍යයි භවනාවට. ජීවිතේ හදාගන්න සරල වෙන්න පඤ්ඤා මේ යුග නංගලම් තමන්ගේ අද්දකීම් දිහා ප්‍රශ්න දිහා විනිවිද බලන්න. ඒවයි හැප්පෙන්න එපා. දැන් ඒ නගුල් තලේ හැප්පෙන්නේ නැහනේ පොළවේ. ඒක විනිවිද යනවා. විනිවිද ගිහිල්ලා අනිත් පැත්ත පෙරලනවා මේක. ඒ අනිත් පැත්ත පෙරළුවේ නැත්තම් මුල්ලාදින්නේ නැහැ, බුරුල් වෙන්නේ නැහැ. ප්‍රශ්න එනවා ජීවිතේ. භාවනා කරන අයටත් ප්‍රශ්න එනවා, නොකරන අයටත් ප්‍රශ්න එනවා. හැබැයි වෙනස භාවනා නොකරන කෙනා ප්‍රශ්නේම් ප්‍රශ්නයට හැප්පෙනවා. හැප්පිලා නවතිනවා. හැප්පෙන්න එපා. ප්‍රශ්නේ විග්‍රහ කරගන්න. ප්‍රශ්නේ විශ්ලේෂණය කරන්න. ඇයි මෙහෙම ප්‍රශ්නයක් ආවේ? ඇයි මට තරහා එන්නේ? ඇයි මං අඬන්නේ? ඇයි මං දුක් වෙන්නේ? ඒ ප්‍රශ්නේ අහන්න තමන්ගෙන් අහලා තමන් මේක ඇතුලේ කාගෙන යන්න විනිවිද අභ්‍යන්තරයට. හරියට මේ එක්ස්රේ කරනවා වගේ බාහිරින් තමන්ම තමන්ගේ මනස එක්ස්රේ කරගන්න. පඤ්ඤාමේ ගණංගලං හිරීසා. මේ තරංගයකට කරන්න බෑ මේ ගොවිතැන. ඒ වගේම ප්‍රසිද්ධිය කරන්නත් බෑ. බොහොම අප්‍රසිද්ධිය තමන් භාවනා කරනවා කියන එක කියන්න යන්න එපා. දැන්නීම් ගහන්න එපා. ඒක එහෙම අවශ්‍ය නැහැ. එහෙම කරන්න බෑ. එහෙම කළොත් කරන්න දෙන්නේ නැහැ ලෝකය කියලා බලන්න තමන් භවනා කරනවා කියලා 10 දිනෙකට 9 දිනෙක මේ වැඩේ කරන්න දෙන්නේ නැහැ. අධහරියටපත් කරනවා. වෙන දේවල් වලට කතා කරනවා. ඒ නිසා මේක ඔහේ කරන්න හරියට බීජයක් හිටවල වහලා දැම්මා වගේ. මනෝ යොත්තා ඊටාම වැදගත් මනින්ද්‍රිය පාවිච්චි කරන්න ලනුව විදිහට දුවන්නේ ඇහැ නෙමෙයි, දුවන්නේ කන නෙමෙයි, විසිරෙන්නේ නාසය දිව ශරීරේ නෙමෙයි. ඒ වගේන් තමයි අරමුණු වෙන්නේ. ඒන අරමුණු අනුව විසිරෙන්නේ මනින්ද්‍රියයි. පේන දේ පස්සේ දුවන්නේ මනින්ද්‍රිය. පෙනිලා ඉවරයි තප්පරයකින්. මොනව හරි දෙයක් රූපයක් දකින්න තප්පරයක්වත් යන්නේ නැහැ. ඒ තප්පරෙන් දුටු රූපය ඉන්පසු මනින්ද්‍රිය විසින් පැය ගාණක් දවස් ගාණක් අවුරුදු ගාණක් ඇදගෙන යනවා. එහෙම යන්න දෙන්න එපා. මනින්ද්‍රිය මනස යොතක් විදිහට පාවිච්චි කරන්න ඇදලා ගන්න. ආපහු අදින්න. ඒතර මේ අදින එක හැම වෙලේම කරන්න වෙනවා අපිට. එහෙ දුවනකොට අදිනවා, මෙහෙ දුවනකොට අදිනවා. ඒක තමයි භවනාව. හැබැයි ඒක වාඩිලා ඉන්නකොට විතරක් නෙමෙයි, පාරේ යනකොට, කඩවල වල දේවල් පේනකොට, රූපాయనిය ඇහෙනකොට දේවල් මේ හැම එකෙදිම බලන්න. මනස දුවන හැටි හඳුනා ගන්න, ආපහු ඇදලා ගන්න. සතිමේ පාල පාචනං කෙවිත තමා, කෙවිත තමා සිහිය, සිහිය නැමෙති කෙවිතෙන් නිවැරදි පාරට ගන්න තමන්ගේ හිත. නිවැරදි පාරට ගන්න. හයියෙන් දුවනකොට වේගය අඩු කරන්න, හිමීට යනකොට වේගය වැඩි කරන්න. ශරීරයේ අඳුන ගන්න, තමන්ගේ ශරීරයේ ඊ අවශ්‍යතා අඳුන ගන්න. ඒ වෙනුවෙන් කලෙටු ටික් කරන්න. ඉන් එහාට ශරීරය ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. කාය ගුප්තෝ වචී ගුප්තෝ. කතාව අවශ්‍ය වෙලාවට කරන්න. අවශ්‍ය දේ කියන්න, අවශ්‍ය දේ අහන්න. කවුරු හරි කෙනෙක් ඇහුවොත් අවශ්‍ය විදිහට උත්තරයක් දෙන්න. ඉන් එහාට නොනැවතී දොඩවන කෙනෙක් බවට පත් වෙන්න එපා. වචී ගුප්තෝ. ප්‍රමාණය දැනගන්න හැම දෙයකම. ආහාරයේ උදරයේ යතෝ ප්‍රමාණය දැනගන්න ඕනම දෙයක. ඇඳුම් කීයක් තිබ්බොත් ඇද්ද, සරිප්පු කීයක් තිබ්බොත් ඇද්ද, ඔරලෝසු කීයක් තිබ්බොත් ඇද්ද, පිඟානට බත් හැඳි කීයක් දාගත්තොත් ඇද්ද. ඒ ප්‍රමාණය දැනගන්න. භෝජනයේ මත්තඤ්‍යුත ඥානේ ආහාරයේ උදරයේ යතෝ. සච්ඡං කරෝමි නිද්දානං. පුළුවන් තරම් අවංකව ජීවත් වෙන්න. බොරුවට කරන්න පුළුවන් දෙයක් නෙමේ ගොවිතැන. අවංක වෙන්න ඕනේ. අවංක වූ මට්ටමට තමා ගොවිතැන හරියන්නේ. අවංක වෙන්න. අපි වංක වෙනවා සමහර විට බොරු කියනවා යම් යම් දේවල් රැකගන්න. බොරු කියනවා යම් යම් දේ රැකගන්න. බොරු කියලා අපිට රැකගන්න පුළුවන් දේවල් තියෙනවා. සමහරට මුදල් ටිකක් රැකගන්න පුළුවන් බොරුවක් කියලා. රවට්ටල වංක වෙලා. ඒතර භෞතික දේවල් රැක ගැනීම සඳහා වංක වුණත් වාසි තියෙනවා. හැබැයි අහිමි වෙනවා විශාල ආධ්‍යාත්මික ප්‍රතිඵලයක්. වංක වෙලා කවදාවත් ආධ්‍යාත්මික ප්‍රතිඵලයක් ගන්න බෑ. සත්‍යයෙන් පමණයි ආධ්‍යාත්මික ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. සච්ඡං කරෝමි නිද්දං නිද්දානං සෝරච්ඡං මේ පමෝචනං. නිහතමානීව නිදහසේ මේ ගමන යන්න. නිහතමානී වෙන්න. දැන් අපි හිටෝන මල්ලත්තක් හරි මොකක් හරි ඒ අපි හිටෙව්වා කියලා කිව්වට ඒක පැලවෙන්නේ නැහැ. ඒකට පොළොවේ උදව්ව ඕනේ. දැන් පොළොව කියන්නේ අපි නෙමෙයිනේ. පොළොව කියන්නේ අපි නෙමෙයි. ඉතින් අපිට පොළොවට නිහතමානී වෙන්න වෙනවා. පොළොවේ උදව්ව ගන්න නිහතමානී වෙන්න වෙනවා. නීතියක් දාලා පොළොවට උදව් කරන්න කිව්වට පොළොව උදව් කරන්නේ නැහැ. එතකොට මේ වාතයේ උදව් ඕනේ. හිරු එළියේ උදව් ඕනේ. වතුරේ උදව් ඕනේ. ඉතින් මේ හැම දෙයකටම ගොවියා යටත්. ගොවිතැන කරන කෙනෙක් දන්නවා මේ හැම දෙයකට මෙයා නිහතමානී. යා යටත්. ඉරට නීතියක් දාලා හඳට නීතියක් දාලා වැස්සට නීති දාලා බෑ ගොවිතැනක් කරන්න. ඒවයි ඒ වගේන් යටහත් පහත්ව නිහතමානිය. සෝරච්ඡං සෝරත භව සුරත භව කියන්නේ නිහතමානීත්වය. නිහතමානීව නිදහසේ කරන් යන්න. තරංගයකට මේවත් එක්ක අරගලයක් නෙමෙයි නිදහසේ යන්න. ඊළඟට වීරිය ඊටම අවශ්‍යයි. වීරිය නැමැති රියදුරා. රියදුරා තමයි වීරිය. නැතිනම් ඒ ගවයා වීරිය කම්මැලිකම අඳුනගන්න. කම්මැලිකමට ඉඩ දෙන්න එපා. කල් දාන ගතියට ඉඩ දෙන්න එපා. කල් දාලා ගොවිතැනක් කරන්න බෑ. අද වතුර දානෝ නම් අද දාන්න ඕනේ. ඒක කල් දාලා බෑ. හෙට දාන්න ලබන සතියේ දාන්න කියලා කල් දැම්මාම මැරිලා යනවා. ලබන සතියේ වෙනකොට ආයෙත් හිටවන්න වෙනවා. ඉතින් අවාසනාවකට අපි හැමදේම කරන්නේ මේ පාත්‍ය උදුළු ගෑම විතරයි. උදළු ගානවා. ඉතින් ඊළඟට කල් දානවා. අපි ලබන මාසෙ හිටවන්න ලබන මාසෙ හිටවන්න එනකොට ආයෙත් තනකොළ හැදෙලා. ඉතින් ආයෙත් උදළු ගානවා. මොන අවාසනාවක්ද අවුරුදු 50ක් 60ක් හැම මාසෙකට සැරයක් උදළු ගගයින්ට වෙන එක නෑ. අද උදළු ගාන්න අදම හිටවන්න. අද ඉඳලා පටන් ගන්න. හෙට නෙමෙයි අද. නැවත නැවත යෙදීම නැමැති අභ්‍යාසය. ඒ කෙම්බිම කරා යන වාහනේ නැවත නැවත යෙදීම. යෝගක්කේමාදි වාහනං ගච්ඡති අනිවත්තන්තං. මේක නොනැවතී යන්න මේ ගමනේ. නොනැවතී. මේකට නෑ නිමාඩු කාලයක්. මේ ආධ්‍යාත්මික ගෝවිතෙන්ට නිමාඩු කාලෙ නෑ. ආපසු හැරීමකුත් නෑ. අනිවත්තන්තං යත්ථ ගන්ත්වාන සෝචති. කිසියම් ස්වභාවයකින් ශෝකයට පත් වෙනවද ඒ ශෝකයට පත් වෙන තැන ඉක්මවා යනතුරු මේ ගොවිතැන කරන්න. ඒ හැම වෙලෙම බලන්න ප්‍රශ්න එනවා. ප්‍රශ්න එනකොට අපි කොපමණ කම්පා වෙනවද බලන්න. ඒ හැම කම්පාවක් තුලින්ම අඳුනගන්න තමන් අද ඉන්න තැන. මේ තමයි සිහියෙන් ලැබෙන ප්‍රයෝජනය. අපිට අද භවනා කරලා බලාපොරොත්තු වෙන්න බෑ අදම මේ අටලෝ දහමින් කම්පා නොවෙන කෙනෙක් වෙයි කියලා. එහෙම වෙන්නත් පුළුවන්. නමුත් එහෙම නොවෙන්නයි තියෙන ඉඩ වැඩි. ඒතර හැම කම්පාවක් තුලින්ම හඳුනා ගන්න තමන් කොපමණ වැඩිලද තව කොපමණ වැඩෙන්න තියෙනවද. දැන් මෙබඳු ගොවිතැනකට තමා භාවනාව කියන්නේ. ඒතර භාවනාව පුංචියට පටන් ගන්නවා. ඇහැට පේන්නේ නැති බීජයකින් පටන් ගන්න භාවනා කරගෙන කරගෙන යනකොට ඔන්න තමන්ටම පේනවා එහි දලු දාන බව. එහි අතුරු කිලියන බව. පුංචියට තාමත් පොඩි තාමත් තමන්ගේ උදව් ඕනේ ඒ ගහට පැලේට. ටික ටික වැඩෙනවා. ටික ටික භාවනාවයි තමන්ගේ ජීවිතේ එක ළඟට එනවා. දැන් ජීවිතේ භාවනාව දෙකක් නෙමෙයි එක සමානයි උස. දිගටම මේ වැඩුණොත් තමන්ට වැඩිය තමන්ගේ භාවනාව ඉහළට යනවා. තමන් පුංචි වෙනවා. එන්න එන්න තමන් පුංචි වෙනවා. මමත්වේ අඩු වෙලා යනවා. භාවනාව ආධ්‍යාත්මික වගාවීට වැඩිය වැඩි එතකොට වෙන පිහිටවල් නැහැ. වෙන පිහිටක් නැහැ. තමන්ගේ භාවනාව තමයි තමන්ට තියෙන පිහිට. ඕනෑම නින්දා වැස්සකට පිහිට තමා තමන්ගේ භාවනාව. ඒ භාවනාව යටට යන්න භාවනාව ඔබට ආවරණයක් දෙයි. ඕනෑම තැනකදී මේ විපස්සනා මධ්‍යස්ථානයේ විතරක් නෙමෙයි නිල්ලඹදී විතරක් නෙමෙයි මහපාරේදී ගෙදරදී වැඩ කරන තැන ඕනෑම තැන කියන ප්‍රශ්නකදී ඒ ප්‍රශ්නයට විසඳුමක් භාවනාවෙන් හොයාගන්න. භාවනාව උදව් කරයි ශෝක නොකරන කෙනෙක් වෙන්න හැම ශෝකයකදීම. ඉන්පසු ඒ තමන්ගේ ආධ්‍යාත්මික වර්ධනයේ සුවඳ තමන්ටත් දැනෙනවා අනිත් අයටත් දැනෙනවා. ඒ ආධ්‍යාත්මික රුක්ෂේ සුපුෂ්පිත කුසුම් වල මල් වල ලස්සන හැමෝටම පේනවා. හැම දිනාටම මේ ප්‍රතිඵල තියෙනවා. තමන්ට විතරක් නෙමෙයි. දන්නා නොදන්නා හැම දිනාටම. ඒ ඵලවල රහ හැම දිනාටම ගන්න පුළුවන්. දවසක මේ ශරීරයේ මියේයි. ඒ හිටෝපු කෙනාගේ ශරීරයේ මියේයිනේ. නමුත් අර ගහ ඉතිරි වෙයි. ඒ ගහ ඉතිරි වෙයි. තමන්ගේ ශරීරයේ අභාවයෙන් පසුත් අවුරුදු සිය ගාණක් දහස් ගාණක් ඒ තමන් හිට වූ ආධ්‍යාත්මික රුක්ෂේ සෙවන මේ ලෝකයට ලැබෙයි. ඒ ආධ්‍යාත්මික රුක්ෂේ මේ ලෝකය ලස්සන කරයි සුවඳවත් කරයි. මේ ශරීරයට කරන්න දෙයක් නැහැ. කල්යාණ මිත්‍රවරුනි, අන්න ඒ බඳු ව්‍යායාමයකටයි භාවනාව කියන්නේ. ඒ බඳු ව්‍යායාමයකට. හොඳයි, අපි ඒ අවබෝධයෙන් දැන් ගිලම්පස ගිලම්පස අරගෙන අපි භාවනා අභ්‍යාසයේ පටන් ගමු. තිරුවන් සරණයි.